Honorable SM Marikar, you have 12 minutes.
Ulasane Garu Mantri Tumani, the Andu Ada, me Yojana Ganalati and me, Aperate Silu Prashna Visindila, Janatawa Sukita Mutuela, Jiva Teno Gilhitagena, Kisige Karan Kapane, Minisutumuela Kala Hondra Innava, Harida, Lama Tushan Yanava, Janatawa, Subuadi, Anagatiak, Istapit Garlo Komakara Livrakilla. At the Ashad Madame Andu, Amativurusa, Mantri Urukin, Katati, Ahuhama, Api Egolan Tara the Nagarno, Vadi Gampala to letter Gilabalan no ne, make Kolabanagare Tiena, Watunimasu, Tavila Balana, Aminis Kanabona Vidia, Aminis Jiva Tunavidia, Anaga taken a Balapurtunetu in Vidia, Badagin in Vidia, current Kapan Vidia, Lamai Tushan Yanatu in Vidia, Tienisa, May Buru, Buru, Madia Sandarsansa, Buru Katavali, Mehemajanata, Ratan, Puduankil, Hitanavana, Ekatama Egolangatin, Narimota Kamakineka, Mama Itama Padiluki and Nona. Then Andue, Akinawa, Mahabandagar, then May, Rupial Billion, Pahakaradi, Sanchiti Atinoli, make a Harieta, May then Dollar Billion, Siak. Naya Rataka, Bandagar Sanjite, Billion Pahatino Gilkataka, make a harrieta, Luxe and Diamond Hek, Rupel Panda, Sakuidagan Urela, Undapi, then may Tate Honda Gilagino Gavadag, Luxe Sub Niamina, Rupel Panda, Sakuidagan, Tensa E Panda Hainu, Harada, Edas Pansia, Cheening, Vidankar and a bad guilt in a soap pack, Dollar Billion Neka the Sampa, Itigenisa, Megulu Mevagi. Anka Ganite, Boru Mawapam, Valin Minisuma, Ravatan Hadwata, Merata Janata within a Duka, May Egolan Tere Natunata, Avila Balana, Janata Hangim Kohomati and Gila. Eva Kamandaka, May Kalin Katakarapuape, Kaudame, Bandula Gunuar, the Namajuma Kua, May Sajit Premadas Majuma, Janati Patino Tema, Satia, Dekai Netta, Masa, Andu and Kilivilla, and a Bandulun Nansak, a theory among Kamati to Amatan Hitiana. හරිද? එතුමා කතා කරපු හඬපට ඔක්කොම මංගාව තියෙනවා මේ මහ බැංකු බැඳුම් කර කාලේ මේ කතා කරපු දේවල්. හරිද? ඊට කලින් සතියේ කිව්වා 2001 දී බංකොලොත් වුණාම අපි තමයි රනිල් වික්‍රමසිංහ එක්ක මේ ඍණ ආර්ථිකය දන කරේ කියලා. ඊට පස්සේ මතක නැහැ 2007 පැන්න විදිය. පැනලා රනිල් වික්‍රමසිංහට බැනපු කුණු බැනුම් ටික එතුමාට මතක නැහැ. ඕන්නම් මගේ ගාව තියෙන වීඩියෝ ටික මම දාලා පෙන්නන්නම් මේ අපේ ඇමතිවරු ගණනාවක් මේ ඉදිරිපෙළ ඉන්න කට්ටිය මම නම් කියන්නේ නැහැ. මොකද නම කිව්වොත් මගේ අවස්ථාව ගන්නවා. ඉතින් ඒ නිසා ඒ වීඩියෝ ටික ඕන්නම් තියෙනවා. හරි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කුණු වෙන්න බැනපු ටික. මේකේ මහ බැංකුව බැඳුම් කර මංකොල්ලෙන් ලංකාවට හෙන වැදුනා වගේ මේ ඉවරයි කියන කතාව. හැබැයි කතා කරන්නේ නැහැ දැන්. හරිද? කතා කරන්නේ නැහැ දැන් මේ VFS මගඩිය ගැන. දැන් හකීම් ඇමතුමා පැහැදිලිව පෙන්නවා අවුරුදු 16ක් පුරාවට ඉදිරි කාලෙදි මේක කරා නම් ඩොලර් බිලියන 2.75ක පාඩුවක් වෙන විදිය. එතකොට ඩොලර් බිලියන 2.75 කියන්නේ කීයද? රුපියල් බිලියන 900කට වැඩි ගාණක්. කතා කරන්නේ වචනයක්වත්. කතා කරන්නේ නැහැ වචනයක්වත්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ඩොලර් බිලියන දැන් මේ කට්ටිය මේ ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමාලා ඔක්කොම කිව්වේ ඔන්න IMF එක හරි අපිට රට කොට දාන්න. බංකොලොත් රට කොට දාන්න IMF එක දෙන්නේ ඩොලර් බිලියන 2.9යි. එතකොට VFS එකේ මංකොල්ලේ ඩොලර් බිලියන 2.75යි. ඔන්න තේරෙනවනේ තරම. එතකොට මේගොල්ල තෙල් වලින් ඊළඟට ගල්ලංගුරු වලින් Gas swelling, Anakud Deval and Horakan Kerpuetica make an Akaturama, Bankola Trata, Godadan, IMF Dunugana Tavada, Vadigana, Katia Katula, Matia Galatino. Ithing Enisa, Apitama Pahadilukian Nona, Tavada Satari Satari. May Dava Satari Satari and Passe, Anivarim, May Wata Virudava, Paris and Aram Makarala, Ara JVP Kakiwageme, Kalusali Sudugaran in the Ne. සමහරට කැටසල්ලි සුදු කරන්න බලාගෙන වෙන්නේ නැති ඒගොල්ලෝ කළුසල්ලි සුදු කරන්න ඉඩ දෙනවා කියන්නේ. ඒ නිසා ජනතාව ඉල්ලන්නේ ජනතාවගේ බදු මුදල් හොරා කාපුව ගේන්න වගේම හොරා කාපුව අයට දඬුවම් දෙන්න කියලා. ඒ නිසා ස්ටෝලන් රිකවරි ඇක්ට් එක ගෙනල්ලා අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා දැන් සමහර අය කිව්වා දැන් පෞගි දවසට නිවුස් එකක් ප්ලෑන් කරන්න හැයා නාමල් රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි හම්බුණාය කියලා. සිල්ල රාතල් එකක්. දැන් අද පෝට්ටුවේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයන් සරණං ගච්ඡාමි කියාගෙන ගිය කට්ටියට කරකැවිලි වැටලා තියෙන්නේ. ඇයි ධම්මික පෙරේරා පෝට්ටුවේ නෙමෙයි එයාව මාකට් කරන්න බෑ කියලා තමයි ගියේ. හරිද? දැන් මේ ගියේ පෝට්ටුවේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගිය තරුණ මන්ත්‍රීවරුන්ට දැන් අද ඩඩක් ගන්නවා. අපේ අනාගතේර මොකද්ද වෙන්නේ කියලා ඉවරලා. හරිද? මොකද නාමල් රාජපක්ෂ කියන්නේ ඔරිජිනල් පෝට්ටුකාරයෙක්නේ. ඒ නිසා නාමල් රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහයි බෙදිලාවත් දෙන්න එකට ආවත් එක දෙකම එකට තියලා වරද්දනවා. ඒක වෙනම කතාවක්. හරිද? මොකද හේතුව මේ දකුණු අතයි වම් අතයි වගේ තමයි ওই දෙක ඉතින්. ඒ නිසා ඒ වගේ මම දැක්කා මේ මේක පාර්ලිමේන්තුවේ නොකියම බෑ. මේක පාර්ලිමේන්තුවේ නොකියම බෑ. ජනාධිපතිතුමා හරිද? මට නම් ලැජ්ජයි. අපේ හිටපු නායකයා අවුරුදු 20ක් අපේ නායකයා වෙලා හිටියා. හරිද? එතුමා කියනවා 77 ජේ.ආර්.ත හිටියා වගේ කණ්ඩායමක් තමයි මට ඉන්නේ. මට ඒක කියනකොට හිතුණා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලලිත් ඇතුළත් මුදලි මහින්දානන්දද? එතුමාගේ ගාමිණි දිසානායකයා ඇවිල්ලා ප්‍රසංග රණතුංගද? එතුමාගේ රණසිංහ ප්‍රේමදාස ඇවිල්ලා ලංසද? එතුමාගේ සිරිල් මැතිව ඇවිල්ලා චොකාමල්ලිද? හා? එතුමාගේ ජී.එම්.පී.එම් චන්ද්‍ර ඇවිල්ලා මේ රෝහිතද? හරිද? අර පයාගලට ගිහිල්ලා රත්තරම් මන්ත්‍රීතුමාගෙන් අවසරයි කියලා තමයි පටන් ගන්නෙ. හරිද? එයා තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහට හරිද? අගමැතිකම දෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියලා. එතුමාගේ ලලිත් ඇතුළත් මුදලි මහින්දානන්ද තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහව හිරේ දානකම් අපිට නිින්දයක් නැහැ කියලා. මන් දන්නේ මිනිස්සු හෙළුවෙන් ඉන්නෝ මේ වගේ හෙළුවෙන් ඉන්නෝ නම් මන් දැකලා නැහැ. මිනිස්සු හෙළුවෙන් ඉන්නෝ මේ වගේ හෙළුවෙන් ඉන්නෝ නම් මන් දැකලා නැහැ. ඒ නිසා අද පළවෙනි වතාවට UNP ප්‍රමුඛ සම්දානකින් ඡන්ද ඉල්ල ගන්න බෑ. UNP ප්‍රමුඛ සම්දානකින් ඡන්ද ඉල්ලන්න බෑ. අඩුම ගානේ. ඒ නිසා මේ නොදන්න දරුවන්ට අපි පැහැදිලි කරලා දෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණේදී පාර්ලිමේන්තු මැතිවරණේදී මේ මගේ ආසනය ගන්නකො කොළොන්නාව ආසනයෙන් 2400 ගානයි ඡන්ද හම්බුනේ. ඒකට ඕන තව 500ක් එකතු කරන්න 3000යි. පෝට්ටුනේ 2000ක් ආවා කියන්නකො 5000යි ගන්න පුළුවන්. එතකොට කොහමද මේ ඡන්ද දිනන්නේ? එනිසා අපි පැහැදිලිවම කියන්න ඕන මුල අසනේ ගරු මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මේ රටේ ජනතාව මූණ දෙන පීඩණයෙන් මේ ජනතාවගේ පීඩණයට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් එක තමයි අපි එන්නේ. එනිසා උදාහරණයක් විදිහට කියන්නම් දැන් මධ්‍යම පන්තියේ ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ උපයන විට ආදායම් බදු ගෙවීමේ බද්ද. දැන් 36 දක්වා වැඩි කිරීම. එනිසා අපි පැහැදිලිව කියන්න ඕන ආණ්ඩුව බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 100ක් තමයි ගිය අවුරුද්දේ මේ උපයන විට ආදායම් බද්ද ප්‍රතිශතය වැඩි කිරීමෙන්. හැබැයි එකතු කරලා තියෙනවා 144 ගාණක්. එනිසා අපි පැහැදිලිවම කියන්න ඕන මේ මැදපන්තියේ ජනතාව ඒගොල්ලෝ පටිපත ගන්නකොටම බද්ද ගෙවනවා. ඊට පස්සේ ඉතුරු වෙන ටිකෙන් ආයි වැඩ බද්දත් ගෙවන්න ඕන. ඒ නිසා මේ උපයන විට ආදායම් බද්ද අපි 120ත් 24ත් අතර ප්‍රමාණයට අඩු කරන්න කටයුතු කරනවා වගේම ඉහළ දන කුවේරයන්ට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන්න පුළුවන් විදිහේ සමාජ වෙළඳ පොළ ආර්ථිකයක් තමයි අපි ගේන්නේ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන දැන් මේ කට්ටිය මේ හිතාගෙන ඉන්නවා මේ කට්ටිය හිතාගෙන ඉන්නවා මේ කියන සුරංගනා කතාව වලට රැවටෙයි කියලා ඉවරලා. දැන් මම උදාහරණයක් කියන්නකෝ. දැන් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බාල බෙහෙත් ගෙන්නලා ඔක්කොම කරලා හරිද? දැන් ඊළඟ මාස 3න් පස්සේ බෙහෙත් ගෙන්න වැඩපිළිවෙලක් නැහැ. හැබැයි පාරවල් හදනවා, මේ පාලම් හදනවා, හරිද? මේ ඡන්දෙට මේ තේරෙන්නේ නැහැ මේක කරලා ඡන්ද දිනන්න බෑ කියලා ඉවරලා. දින 52න් පස්සෙත් ඔහොමනේ ගම්පෙරළිය කරලා ඡන්ද දිනන්න පුළුවන් කියලා හිතුවේ. අන්තිමට කෙලවුණා. හරිද? දැන් ගම්පෙරළිය කරලා ඡන්ද දිනන්න පුළුවන් කියලා තමයි හිතුවේ. අන්තිමට කෙලවුණා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මුල අසනේ ගරු මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ගැටලු කර විසඳුම් ලබා දෙන්න පුළුවන් ප්‍රායෝගික අත්දැකීම් තියෙන කණ්ඩායමක්. එහෙම නැතුව මේ කටින් බතලකොළ හිටවන කය නායකලා නෙමෙයි. අපි පැහැදිලිව කියන්න ඕන මේ 76 වසරක සාප ගැන කතා කරන උදවිය 76 වසර ඇතුළත තමයි මුල අසනේ මන්ත්‍රීතුමනි ඇමතිකම් හතරක් ගත්ත චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ. අරගෙන ඒ ඇමතිකම් හතරෙන් අවුරුදු එකමාරක් පැනල ගියා. ඒ පැනල ගියේ හරියට ගෝඨාභය පැනල ගියා වගේම තමයි පැනල ගියේ. හරිද? ඒ කියලා ඇවිල්ලා දැන් මේ මහලොක් කතා දානවා. දැන් අපි කියමුකෝ අනුර කුමාර දිසානායක මැතිතුමා වැරදිලා ජනාධිපති වුණා කියලා. බාරකාර ආණ්ඩුව කඩන පාර්ලිමේන්තුවෙන් දෙන්න එතුමාට. හරිද? පාර්ලිමේන්තු මැතිවරණය කැඳවලා පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රවත්වනකම් දින 45කට බාරකාර ඇමති මණ්ඩලයට පත් කරන්න ඉන්න දෙන්නයි. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ පොහොට්ටුවේ ඉන්න හොරණඩේවත් මේ රට බංකොලොත් කරපු කණ්ඩායමට වක්වත් ඒ වගේම කටින් බතලකොළ හිටවන කණ්ඩායමට වක්වත් එහෙම නැත්නම් නයිගැන්සියටවත් මේක කරන්න බෑ. මේක කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ගමේ සාමාන්‍ය මිනිහගේ දුක අඳුනන දුක තේරුම් ගත්තු ඒකට විසඳුමක් දෙන්න පුළුවන් නායකයෙක් සහ කණ්ඩායමකට. දැන් අපි කිව්වොත් තනි පුද්ගලයෙක් ඇවිල්ලා මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා මම ඒක පිළිගන්නෙත් නැහැ. ඒ නිසා ක්‍රිකට් මැච් එකක් දිනන්න උනත් මේ මුලාසනේ මන්ත්‍රීතුමනි දක්ෂ නායකයෙක් වගේම හොඳ බෝලර්ස්ලා හොඳ බැට්ස්මන්ලා හොඳ ෆීල්ඩර්ස්ලා ඉන්න ඕන. නේ? එහෙම හිතුවොත් තමයි මැච් එක දිනන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ පමණයි කියන එක මම ඊටම පැහැදිලිව කියනවා. ඒ නිසා මේ වගේ යෝජනා
ගෙනල්ලා
මේ වගේ යෝජනා ගෙනල්ලා ජනතාවට ගුණාට අන්දන්න හිතාගෙන සුකිත මුජිත කරලා මේ රට පෙන්වුවයි කියලා බොරු මවාපාලා මේ ජනතාවට යථාර්ථය එළිදක්වන්න බෑ කියන කියනවා. දැන් ඒ වගේම අපි අහනවා. දැන් කො ඔක්කොම ප්‍රශ්න ඉවරයි නං. ඔක්කොම ප්‍රශ්න ඉවරයි නං. හරිද? ඔක්කොම ප්‍රශ්න ඉවරයි නම් වාහන ආනයනය කරන්න එපා. දැන් රේගු බදු ආදායම අඩු වෙලා තියෙන ඇයි? වාහන ආනයනය කිරීම මේ සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන හින්දා. හරිද? එතකොට දැන් මෙතුමන්ලා ආදායම් වැඩි කරගන්න අරන් තියෙන එක පියවර මොකද්ද? කියන්න බලන්න විදේශ ආයෝජන ගිය අවුරුද්ද වෙනකන් ගිය අවුරුද්ද දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් සත පහක් ඇවිල්ලා නැහැ. අපනයන වැඩි කරන්න කිසිදු ක්‍රියාදාමයක් අරගෙන නැහැ. එතකොට ණය ප්‍රතිව්‍යවහාර කරමින් පස්සේ ණය ප්‍රතිවගත කරමින් පස්සේ ඒ ගෙවන්න වෙන පොලි මුදල හොයා ගන්න අලුතෙන් ඩොලර් ආදායම හොයන්න එක වැඩක්වත් කරලා තියනවද? වැඩ කරලා නැහැ. ඉතින් ඒ නිසා බඩු මිල වැඩි කරලා පොලින් නැති කරන්න පුළුවන්. පෙට්‍රල් පොලිම නැත්තේ මේ 114 බස්සර නෙවෙයිනේ 360 ගන්න වැඩි කරලා. ගෑස් පොලිම නැත්තේ 1600 දීලා නෙමෙයිනේ. හරිද? දැන් රුපියල් 13ට තිබිච්ච බිත්තරේ තාම දෙන්නේ 54කටද කොහෙදනේ? ඒකක්වත් කරන්නේ නැතුව කටින් බතලකොළ හිටවන. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් ඉතුරු වෙලා තියෙන මේ කට්ටියට දැන් ශාන් සේම්සිං ඇමතුමාට මම මේ දොස් කියනව නෙමෙයි. දැන් එතුමා දැන් හිතන්න ඕන නාමල් රාජපක්ෂ ඇමතුමා මේ අපේක්ෂක වුණාම දැන් මොකද වෙන්නේ කියලා. හරිද? කලින් උත්තරයක් තිබ්බා. දැන් ফুল අවුල ඉන්න කට්ටිය. හරිද? ඉතින් ඒ නිසා දැන් මෙන්න ඒකම මේ දේශපාලනයේ තියෙන කුණු කත මේ ඔප්පු වෙනවා. දැන් බලන්න මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන තමයි ඔක්කොම ඡන්දෙ දින්නේ. හරිද? දිනලා දැන් අර මන් දැක්ක SM ඡන්ද දෙන්නේ නැහැ. හරිද? බැසිල් රාජපක්ෂගේ අගසව්වා. හරිද? ගිහිල්ලා දවස් දෙකක් ගියේ නැහැ. නාමල් මොනවද දන්නේ? නාමල් දැන් තාත්තා විකුණ ගන්න විතරයි දන්නේ කියලා. ඒ නිසා අපි මොකුත් කියන්න ඕනේ නැහැ. ඔබතුමාලගේ කට්ටියම ඔබතුමාලගේ දෙපැත්ත කට්ටියකම රෙදි ගලවයි. අපි ඒක දිහා බලාගෙන අපි සොමිය ඉන්න කියන එක තමයි කියන්න තියෙන බොහොම ස්තුතියි.
Thank you. Honorable Partly Champika Ranamaka. You have 12 minutes.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අද අපේ රටේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ආර්ථික ස්ථායීකරණ කමිටුව අමාත්‍යාංශය විසින් යෝජනා කරලා තියෙනවා. මේක දිහා බලාගෙන යනකොට යම් යම් ධනාත්මක ලක්ෂණ ආර්ථිකය අත්පත් කරගෙන තියෙනවා වගේම තාමත් සතුටු වෙන්නට බැරි ලක්ෂණත් ගණනාවක් තිබෙන බව අපිට පේනවා. විශේෂයෙන්ම මේ ආර්ථික වර්ධන වේගය මේ පළවෙනි කාර්තුවේදී 5.3% ධන වර්ධන වේගයක් සනිටුහන් කරගෙන තියෙනවා. ඒක අත් වශයෙන්ම රටේ දළදේශීය නිෂ්පාදනයේ ඉදිරි ගමනට යම් දිරියක් ලබා දෙන ක්‍රියාවලියක්. ඒක අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් රටක් හැටියට. හැබැයි මේක ඇතුලේ අපි අමතක කරන්න හොඳ නැහැ අපේ විශේෂයෙන්ම අපගේ ප්‍රාථමික ශේෂයේ කිසියම් ධනාත්මක වර්ධනයක් ඇතිකර ගැනීමෙන් ආණ්ඩුවේ ආදායම් ලබාගෙන තියෙනවා. මේකේ තියෙන්නේ අප්‍රේල් මාසයේ සඳහා විතරයි දත්ත. නමුත් ඇත්තටම මේ ජූනි මාසයේ දක්වා ආණ්ඩුවේ ආදායම් වාර්තාව ගත්තාම ඒ ජූනි මාසයේ දක්වා ආණ්ඩුවේ ආදායම් වාර්තාවට අනුව ආසන්නයෙන් බලාපොරොත්තු වෙච්ච ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාපදු දෙපාර්තමේන්තුව ඒ වාර්තාවන්ට අනුව ආසන්නයෙන් තමන්ගේ ඉලක්ක 90%කින් පමණ සපුරගෙන තියෙනවා. මේ වගේ ධනාත්මක කරුණු ගණනාවක් මේකේ තියෙනවා. ඒ වගේම මේ රටේ බැංකු පද්ධතිය පිළිබඳවත් යම් තොරතුරු වාර්තාකරණය කරලා තියෙනවා විශේෂයෙන්ම ලංකා බැංකුවේ තැන්පතු ප්‍රමාණය පළවෙනි මාස 4 ඇතුළත 3.6කින් පහළ ගිහින් තියෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බැංකු පද්ධතියේ රටේ තියෙන ලොකුම බැංකුවේ ඒ අයගේ වත්කම් ප්‍රමාණයත් ඒ වගේම ඒගොල්ලන්ගේ තැන්පතු ප්‍රමාණයත් 3.6කින් අඩු වෙලා තිබෙන බව මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම රාජ්‍යාංශයේ බොහෝ සංස්ථා ආයතන ඒ 52ම ගත්තම ඒ ගණේ ඒවා කීපයක් හැරෙන එකට අනික් සියල්ල ලාභ උපයන තත්ත්වයට පත් වෙලා අද වෙනකොට බිලියන 185ක් මේ පළවෙනි මාස 4 ලාභය හැටියට වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේ ධනාත්මක ලකුණු ගණනාවක් ආණ්ඩුවේ ආයතන සම්බන්ධයෙන් ආර්ථිකයේ සම්බන්ධයෙන් තිබෙනවා. ඒ කියන්නේ අපිට සතුටු විය හැකියි. නමුත් මේ සඳහන් නොවන තව විශාල කරුණු ගණනාවක් තිබෙනවා. උදාහරණයක් ඇටියට ලංකා විදුලි බල මණ්ඩලය ලාභදායී වෙලා තියෙනවා. හැබැයි ඒ විදුලි බිල ගෙවා ගන්න බැරුව කර්මාන්ත ශේෂ්ත්‍රයේ 20%ක් වැහි ගිහින් තියෙනවා. ඒ වගේම ඒ ශේෂ්ත්‍රයේ කර්මාන්ත වෙළඳාම ඒ වගේම සාමාන්‍ය විදුලි පරිභෝජකයා මේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි දැවැන්ත සමාජ අර්බුදයකට ලක් වෙලා තියෙනවා. කණිජ තෙල් ශේෂ්ත්‍රයේ ගත් කල කණිජ තෙල් ශේෂ්ත්‍රයේ තෙල් කණිජ තෙල් නීතිගත සංස්ථාව ඒ වගේම IOC එක ඒ වගේම සිපෙට් අනිකුත් සිනොපෙක් එක මේ සියලු ආයතන ලාභ ලබලා තියෙනවා. විශාල බදු මුදල් ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අවුරුද්දේ මේ මාස අවසාන මාසයේ කීපය තුල ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනවිත් තිබෙන්නේ රුපියල් 195කට. ඒ වගේම ඩීසල් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 200කට ආසන්න මුදලකට. අර මේ ඉතුරු ටික බදු සහ මේ ආයතනවල ලාභ. විශේෂයෙන්ම මේ ඩීසල් පිළිබඳව මේ අධික බදු ඒ වගේම අධික ලාභ ඉපයීමේ ක්‍රියාවලිය හරහා අතීතයේ ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන් තෙල් සංස්ථාව ඇතුළේ ආයතනවල මේක නිසා ආර්ථිකයට ඇතිවෙන බලපෑම කොච්චරද? ප්‍රවාහණය කියන කාරණයක් එක්ක ආහාර නිෂ්පාදනයට ට්‍රැක්ටර් වලට ලොරි රථ වලට පොදු ප්‍රවාහණයට විශාල බාධාවක් එල්ල වෙනවා. ආර්ථිකයේ ඉදිරි වර්ධනයට විශාල විලංගුවක් ඒක තුලින් ලැබෙනවා. ඒ නිසා මේ ඉතාම ධනාත්මක සංඛ්‍යාලේඛන කීපයක් තිබුණත් අපි 2022ට සාපේක්ෂව සමාජ ඛේදවාචකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීමේදී රැකියා හිමිවීම මගින් කර්මාන්ත වැසියාම මගින් ඒ වගේම මේ අධික ජීවන බර දරා ගැනීමට නොහැකි වීම නිසා අපි මේ සභාවට අපගේ ක්‍රමසාවිදි වාර්තාවෙන් අපි ඉදිරිපත් කළා. ආහාර මිල ගණන් පාලනය නොකිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය. ඒ නිසාම අපි ඒකට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ පාරිභෝගික කටයුතු අධිකාරිය කිසියම් දුරකට අපට පාලනයක් ඒ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් ඒ පාලනය ඉදිරි කාලයේදී ඇති කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ රටේ වෙළඳපොළේ විවෘතභාවය වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ මිනිස්සු දැනගන්න අවශ්‍යයි. ඒ කාරණා මොනවද කියලා උදාහරණයක් ඇට රටට ඖෂධ ගෙන්නන්නේ කීයටද කියලා මිනිස්සු දැනගන්න අවශ්‍යයි. තමන් ඖෂධයක් මිලදී ගන්න යනකොට තමන් පෙට්‍රල් ලීටරයක් ගහන්න යනකොට පෙට්‍රල් කීයටද ගෙනාවේ කියලා දැනගන්න අවශ්‍යයි. තමන් විදුලි බිල ගෙවනකොට මේකේ හැටියට ගල්ලඟුරු මිල ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ගල්ලඟුරු ටොන් එකක් කීයද කිලෝවක් කීයද විදුලි එකකක් කීයද කියන එක දැනගන්න අවශ්‍යයි. ආහාර ගන්නකොට අර්ථපල් කීයටද ගෙනාවේ කීයටද ගත්තේ ලොකු ලුණු කීයටද ගෙනාවේ කීයටද විකුණන්නේ මේ පිළිබඳ දැනුවත් භාවයක් අවශ්‍යයි. ඉතින් කනගාටුවට කාරණේ වසර 15ක පමණ කාලයක සිට මේ ශාස්ත්‍රවල ඩිජිටල් කරණය වෙනුවෙන් විශාල උනන්දුවක් විශාල වැඩපිළිවෙලක් තිබුණත් තාමත් ලංකාවේ ඉන්නේ අවුරුදු 15ක් පිටිපස්සේ. අපේ අල්ලපු රට වෙච්ච ඉන්දියාව, අපේ අල්ලපු රටවල් වෙච්ච බංගලිදේශේ, අපේ අල්ලපු රටවල් වෙච්ච පාකිස්තානේ මේ හැමතැනම ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ රටවල් අපට වඩා සාක්ෂරතාවයෙන් අඩුයි, එනම් නූගත්. අපට වඩා ඒක පුජ්‍යල ආදායම අඩුයි, එනම් දුප්පත්. අපි තරම් හොඳ සම්බන්ධිත භාවයක් නැහැ. නමුත් මේ සියලු ශේෂ්ත්‍රවල ඒ අය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන යනවා. ඒ නිසා කවර ආණ්ඩුවක් ඉදිරි කාලයේ මේ ජනාධිපති වර්ණයක් එනවා, ඒ ජනාධිපති වර්ණය කවර ආණ්ඩුවක් ආවත් මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම ප්‍රමුඛතම අරමුණ විය යුතුයි. මේ රටේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරලා තියෙන්නේ වරායවල් කීයක් හදලා තියෙනවද, අධිවේගී මාර්ග කීයක් හදලා තියෙනවද, විදුලි බල බලාගාර කීයක් හදලා තියෙනවද, ගුවන් තොටුපළවල් කීයක් හදලා තියෙනවද කියන භෞතික යටිතල පහසුකම් ගැන පමණයි. ඩිජිටල් යටිතල පහසුකම් සෑම රාජ්‍ය ආයතනයක්ම සම්බන්ධීකරණය කරගෙන ගොඩනගා ගැනීම, අපි කියන එකට පබ්ලික් ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් PDI, මේක අද මේ රටේ අත්‍යවශ්‍ය දෙයක්. මේක අද මේ රටේ තියෙනවනම් ග්‍රාම සේවක සහතිකයක් ගන්න ගියත්, උපැන්න සහතිකයක්, මරණ සහතිකයක්, පාස්පෝර්ට් එක, ඒ වගේම හැඳුනුම්පත, එහෙම නැත්නම් ඊට ඔබෙන් ගිහිල්ලා අපගේ ඉඩම් අයිතිය පිළිබඳව, නිවාස අයිතිය පිළිබඳව තියෙන සහතික, දඩ මුදල් ගෙවීම, ආදායම් බදු ගෙවීම, ආදායම් වියදම්, මේ සියල්ල මේ ඩිජිටල් වේදිකාවක් මත කරන්න පුළුවන් නම් මේ රටේ මේ පාම් පිටිවලට, කිරිපිටිවලට, සීනිවලට, භූමිතෙල්වලට, පෙට්‍රල්වලට, ඩීසල්වලට බදු ගහන්න නැතුව මේ රටේ බදු ආදායම පහසුවෙන්ම ට්‍රිලියන 5 සීමාවට ගෙනියන්න පුළුවන්. අද ආණ්ඩුව නොයෙක් බදු යෝජනා කළා, ඒවා ක්‍රියාත්මක කළා. ක්‍රියාත්මක කළා දැන් අවසාන වශයෙන් ඉතුරුලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදු දෙකයි. ඒක තමයි එකක් මේ වත්කම් බද්ද, එහෙම නැත්නම් වෙල් ටැක්ස් එක, අනිත් එක තමයි බූදල් බද්ද, එහෙම නැත්නම් ඉන්හෙරිටන්ස් ටැක්ස් එක. මේ දෙක විතරයි ඉතුරුලා තියෙන්නේ 25ට. නමුත් අපි යෝජනා කරන්නේ මේ රට කෙටි කාලයක් ඇතුළත, මාස 6ක් වගේ ඇතුළත අපගේ මේ ඩිජිටල් යටිතල පහසුකම් අපි හරියට ඒක අවශ්‍ය කරන සෑම ආයතනයක්ම, සෑම තැනක්ම ඒකට මේ වෙනකොට සූදානම් වෙලා තියෙන්නේ. ඒකාබද්ධකරණයක් කරනවා නම් මාස 6ක් ඇතුළත රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවා, රාජ්‍යයේ දූෂණය අවම වෙනවා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය ආදායම් පහසුවෙන්ම දෙගුණ කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි දැක්කා මේ ජූනි මාසේ වෙනකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව ආසන්නයෙන් තමන්ගේ ඉලක්ක සපුරාගෙන තියෙනවා. හැබැයි මේ ඉලක්ක සපුරාගෙන තියෙන්නේ විශාල සමාජ බරක්, සමාජ පිරිවැයක්, මේ රටේ අර්බුදයට කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාව මත පැටවීම. ඒ වගේම මේ අර්බුදයට වගකිව යුතු, ඒ වගේම යම් ධන උත්පාදනයක් සහිත විශාල පිරිසක් ගැලවිලා තියෙනවා බදු නොගෙවීමෙන්, ඒ වගේම බදු පොලු තැබීමෙන් හා බදු සහන ලබා දීමෙන්. මම මේ පාර්ලිමේන්තුවට කීප වතාවක්ම ඉදිරිපත් කළා තියෙනවා, මේ අපේ රටේ බදු පොලු ප්‍රමාණයයි, ඒ වගේම බදු සහන ප්‍රමාණය එකතු කළාම එකතු වෙන බදු ප්‍රමාණයට ආසන්නයෙන් සමානයි. ඒ වගේම බදු නොගෙවෙන ප්‍රමාණය, ගැලවිලා ඉන්න ප්‍රමාණය, වාර්තා නොවන ප්‍රමාණයත් ඊට සමානයි. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් වෙච්ච සමස්ත විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය අපට තියෙනවා. ඒ වගේම මේ මෙහි සඳහන් මේ බැංකු පද්ධතිය ගැන තවදුරටත් කියනවනම් රටේ රාජ්‍ය බැංකු තුනේ විතරක් බිලියන 620කට ආසන්න අක්‍රිය ණය, නොගෙවෙන ලද ණය තියෙනවා. ඒ වගේම රටේ අනිකුත් බැංකු සියල්ලත් ගත්තාම මේක අතිවිශාල ප්‍රතිශතයක්. මේක තුල ඉන්නවා ඉතා අවංක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයේ දායක වෙච්ච පිරිසක්. මිලියන 3ක් මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මේ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වීමේ අර්බුදයට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මම කැමැති රජයට යෝජනා කරන්න රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම්, රට විසින් ගත්ත ණය යම් ආකාරයකට ගණනය කිරීමක් කරලා ඒ ණයවලින් 30%ක් පමණ නොගෙවා ඉන්න තැනට අපි අපේ විදේශීය ණය හිමියන් සමග සාකච්ඡා කරලා එකතාවය නැති කරගන්නවා නම්, ඇයි මේ රටේ පුරවැසියන්ගේ බිලියන 250ක් පමණ අපේ පුරවැසියෝ ණය වෙලා තියෙනවා කර්මාන්ත කරන්න ගිහිල්ලා, රටට රැකියා උත්පාදනය කරන්න ගිහිල්ලා, ඒ වගේම බිලියන 565ක් විතර රත්තරන් බඩු ගස් කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ ශුද්‍ර ශේෂ්ත්‍රයේ ඉන්නවා මිලියන 2.4ක කාන්තාවෝ ණය ගෙවා ගන්න බැරුව ශුද්‍ර මූල්‍ය සමාගම් වලට හසු වෙලා, ඔබතුමා දන්නා ඔබතුමා යාපනයේ හැටියට විශාල ප්‍රමාණයක් මේ ණය උගුලේ ගැට ගැහිලා තියෙනවා මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි වලට අහු වෙලා. මේ අය සම්බන්ධයෙන්, මේ ණය වෙලා තියෙන මිනිස්සු සම්බන්ධයෙන් සමස්ත උත්තරයක් රටට අවශ්‍යයි. ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සඳහා සමස්ත උත්තරයක් රාජ්‍ය හොයාගත්තේ නැත්නම් අපි මේ මොන සංඛ්‍යාලේඛන වලින් මොන විදිය රටේ ආර්ථික තත්ත්වය හොඳයි කියලා අපි ප්‍රකාශ කළත් සමාජ ඛේදවාචකයක් නිර්මාණය වෙමින් තියෙනවා. අවසාන වශයෙන් මේ කමක් නැහැ. මේ ඉතාම ජනකාන්තවාදී කටකතාවලට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. මේ ලබාගෙන තියෙන ස්ථාවරත්වය අවුල් සහගත වෙන ජනකාන්තවාදී ප්‍රකාශවලට ඉදිරි ජනාධිපතිවරණයේදී ඉඩක් ලැබිය යුතු නැහැ. මෙතනින් ආර්ථිකය වර්ධනය කරමින් ණය ගවාගත හැකි රටක් බවට පරිවර්තනය කරන ක්‍රියාදාමයකට හැර ජනකාන්තවාදී ප්‍රවේශයක් අරගෙන මේ ලැබිලා තියෙන తాවකාලික ස්ථාවරත්වය හරි අවුල් වෙනවා නම් ඒක වැළැක්වීම මේ රටට ආදරය කරන සෑම ජන කණ්ඩායමකගේම සෑම පුජ්‍යලයකගේම වගකීම බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි.
Thank you. Honorable Minister Shayan Semasinghe, you have 30 minutes.
ගරු කාර්යසභා සභාපතිතුමනි, පාර්ශවයේ මැද මූල තත්ත්වය පිළිබඳව අද කල්තැබීමේ විවාදයේදී සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම 2024 පළවෙනි කාර්තුව සහ දෙවෙනි කාර්තුව සම්බන්ධයෙන් අපි අදහස් දක්වද්දී අපිට වැදගත් වෙනවා 2022 මේ රටේ තත්ත්වය පිළිබඳවත් සංසන්දනාත්මකව බලන්න. අපිට මේ අවුරුදු දෙකක කාලය තුළ මේ රටේ මහජනතාව මුහුණ දීපු හැම කාරණයක්ම විසඳන්න බැරි වුණා. ඒ අර්බුදයේ මූලික තත්ත්වයන් හඳුනගෙන ඒ මූලික තත්ත්වයන්ට අවශ්‍ය විසඳුම් දීලා එවැනි තත්ත්වයකට නැවත රට ගමන් නොකිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. මේ පාර්ලිමේන්තුවේ ඒ වෙනුවෙන් කැපවෙලා කටයුතු කරපු කණ්ඩායමක් හිටියා. මේ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද අවශ්‍ය නායකත්වය ලබා දුන්නා. එතකොට අපි බලන්න ඕනේ මේක සංසන්දනාත්මකව මේ අධියරෙන් අධියර මොනවද විසඳලා තියෙන ප්‍රශ්න, අධියරෙන් අධියර විසඳෙන්න තියෙන ප්‍රශ්න මොකද්ද, ඒ අතරතුර රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති අවධානය මොකද්ද කියන එක. අපි බොහෝ වෙලාවට දකින්නේ විවේචනයක් පමණයි. අපි සෑම අවස්ථාවකම දකින්නේ විවේචනයක් පමණයි. කීප දෙනෙක් යෝජනාවලියක් ඉදිරිපත් කරා. දැන් චම්පික අමත්තුමා කිව්වා සුළුවා මේ විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය අර්බුදයෙන් මුහුණ දීලා ඉන්න ජන කොට්ටාසවලට විසඳුමක් ලබා දීම සම්බන්ධ. ඒකට විසඳුමක් ලබා දෙන්න ඕනි. නැවත එවැනි ශුද්‍ර මූල්‍ය ණය ලබා දීමකට ගමන් නොකරන්න අපි පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ පනත් කෙටුම් පත අධිකරණයේදී අභියෝගයට ලක් වුණා. ඒ වගේම අධිකරණය විසින් නිර්දේශ ගණනාවක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව තවත් කණ්ඩායම් කීපයක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ගත යුතු අවසාන ක්‍රියාමාර්ගය ගන්න මේ වෙනකොට අපි ඒ අධිකාරිය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතිනවා. කොහොමද වඩා හොඳ මෙවැනි අර්බුදයකට නැවත ජනතාව ගමන් නොකරන විසඳුමකට ළඟා වෙන්නේ කියලා. බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ මේ එක එක්කෙනා අරගෙන තියෙන ණය හැම කෙනෙක්ම කපාහැරීමක් කරන්න රජයට පුළුවන්ද කියන එක. දැන් රජය කපාහැරනවා නම් මොකද කරන්නේ? කපාහැරීමක් කරනවා නම් ඒ අදාළ මූල්‍ය ආයතනයට, ඒ අදාළ බැංකුවට ඒ කපාහැරීම කරන මුදලට සමාන මුදලක් මහා භාණ්ඩාගාරයේ විසින් ලබා දිය යුතුයි. එතකොට නැවතත් ඒ ණය ගත්ත කෙනා වෙනුවෙන් සමස්ත රටේ හැම පුරවැසියෙක්ම ආදායම් වියදම් භේදකින් තොරව මහා භාණ්ඩාගාරයේ එකතු කරන මුදල් එක පුද්ගලයෙක් වෙනුවෙන් වැය කරන්න කටයුතු කරනවා. එහෙම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වර්තමානයේ කරන්න පුළුවන් තැනක නෙවෙයි රටේ. දැන් මම කිව්වා අධියර වශයෙන් මේ රටේ ප්‍රශ්න විසඳුනා කියලා. තව විසඳෙන්නේ ඒහා සමාන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳද්දී දේශපාලන වශයෙන් ගමන්ට වාසිද අවාසිද, මේ සැප්තැම්බර් 21 මැතිවරණයේදී ඒ ප්‍රශ්න විසඳිච්ච අය යම් සහනයක් ලැබිච්ච අය කොහොමද හැසිරෙන්නේ, සහනයක් ලැබිලා නැති කණ්ඩායම් කොහොමද හැසිරෙන්නේ? අවසානයේ එයාගේ කතිරය සැප්තැම්බර් මාසෙ 21 ලබා ගන්නෙ කොහොමද කියලා රටේ ප්‍රශ්න විසඳන්න බෑ. කරු සභාපතිතුමනි, එහෙම විසඳන්න ගියොත් මේ රට නැවත අර්බුදයකට ගමන් කිරීම අතළඟ තියෙන. මේ රට නැවත අර්බුදයකට ගමන් කිරීම අතළඟ තියෙන්නේ. අපේ රටේ ප්‍රධාන වශයෙන් ජනතාව ක්ෂණිකව විසඳ යුතු ගැටලු කිහිපයක් එදා දැක්කා. ඒ තමයි ඒ තිබ්බ තෙල් පෝලිං ටික නැති කරලා ඒ අවශ්‍ය තෙල් ලබා ගන්න පුළුවන් පරිසරයක් හදන එක. ගෑස් පෝලිං ටික නැති කරලා තමන්ට උයන්න පුළුවන්, තමන්ට උයලා කන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම. පැය 13ක් විදුලිය කැපෙනව වෙනුවට අඛණ්ඩ විදුලි සැපයුම ලබා දීම. 70%කට පැවති උද්ධමනය කඩිනමින් පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන පාලනය කිරීම. ඒකද ජනතාව තීන්දුව කළේ නෑ පාලනය කරන්න ඕන අවශ්‍ය ක්‍රමවේද මොකද්ද කියලා. ඊට සාපේක්ෂව රටේ මුදල් ප්‍රතිපත්තිය මහ බැංකුව විසින් කළමනාකරණය කිරීම. ඊළඟට මේ ඇතිවෙච්ච අවදානම් තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ රටේ ප්‍රශ්නයක් ආවා. අපිට ආනයනය කරන්නත් මුදල් නෑ, අපිට වගා කරන්නත් අවශ්‍ය යෙදවුම් ටික නෑ, පොහොර ටික නෑ. එතකොට අපි කොහොමද මේ ගොවියර ආරක්ෂා කරගන්න, ආහාර සුරක්ෂිතතාවය රටේ ඇති කරන්න ක්‍රියාමාර්ග ගන්න, පොහොර ටික ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා, මේ රටේ කෘෂිකර්මාන්තයට ඒ ශක්තිය ලැබෙන්න ආරම්භ වුණේ 2022 යලකන්නේ ඉඳලා ගරු සභාපතිතුමනි අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්න කටයුතු කරපු හිඳ. ඒත් ඒකන්නේ අවශ්‍ය සම්පූර්ණ පොහොර වර්ග අපිට ලබා දෙන්න බැරි වුණා. හැබැයි ඊළඟ මාස් කන්නට යද්දී, යලකන්නට යද්දී, ඊළඟ මාස් කන්නට යද්දී අද ගොවියට සාධාරණ ආදායමක් ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. එයාලගේ දොන් වල මිල අඩු වෙලා තියෙනවා. ඊළඟට බෙහෙත් ටික ගෙන්න ගන්න බැරුව හිටියේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බ රටක් තමයි මේ අවුරුදු දෙකක කාලයක් තුල අපිට ඒ තිබ්බ මූලිකම ප්‍රශ්න වලට විසඳුම ගෙනල්ලා තියෙන්නේ. ඉතනදී ගත්ත ක්‍රියාමාර්ග විවේචනය කරන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන් වෙන්නේ ඇයි ගරු මන්ත්‍රීතුමනි? විවේචනය කරන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඒ විවේචකයන් කටයුතු නොකරපු හින්. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඒ විවේචනය කරන කණ්ඩායම කටයුතු නොකරපු හින්දා. ගරු මූලාශ්‍රනාරූඪ මන්ත්‍රීතුමනි, අපි බලාපොරොත්තු වෙනවා ආසන්න වශයෙන් රුපියල් බිලියන 4000ක විතර ආදායමක් 2024 අවුරුද්දේ. මේකෙන් ගරු නියෝජ්‍ය ගරු සභාපතිතුමනි, අපේ රටේ 2600ක් අපි ගෙවන්නේ පොලි. පොලිය ගෙවීම සඳහා පමණ රුපියල් බිලියන 4000ක් බලාපොරොත්තු වෙන රට ආදායම පොලිය ගෙවනවා රුපියල් බිලියන 2600. ඒකෙන් ආසන්න වශයෙන් අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.5% ප්‍රමාණයක් අපි පොලිය ගෙවනවා. මේක සාමාන්‍යයෙන් ගරු මන්ත්‍රීතුමනි 4%ක විතර තිබෙන ප්‍රමාණයක් ආසන්න වශයෙන් දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව. ඒක තමයි මේ රටේ තිබ්බ මූලිකම අර්බුදය. 8.2%කට අපේ රටේ රාජ්‍ය ආදායම කඩාවැටුණා. අපිට පුළුවන් වුණා ඒක ක්‍රමානුකූලව 11.2 දක්වා අරගෙන යන්න. මේ අවුරුද්ද තුළ මේ මැතිවරණ පැවැත්වීම නිසා ආර්ථිකයට යම් බලපෑමක් ඇති නොවුනොත් අපි බලාපොරොත්තු වෙනවා මේ රාජ්‍ය ආදායම 13% ඉක්ම වූ ප්‍රමාණයකට යන්න. මේ හරහා හැම කෙනෙකුටම සහන ලබා ගන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආර්ථිකයක් රටේ නිර්මාණය වෙනවා. ගරු සභාපතිතුමනි, විවේචන වලින් ප්‍රශ්න විසඳෙනවා නම් මේ රටේ තරම් ප්‍රශ්න විසඳිත රටක් තව නැහැ. ඇයියේ ගත්ත වෙලාව ඉඳලා බණින එක කියන්නේ? ගත්ත වෙලාව ඉඳලා බණින එක කරන්නේ 2022 7.8% වෙච්ච හැකිලිච්ච ආර්ථිකය 5.2% වර්ධනයක් වෙත ගෙනියන්න පළවෙනි කාර්තුවේ 2024 පුළුවන් වුණා. කරු මුල් අසන අරුට මන්ත්‍රීතුමනි මේ හොඳ කියද්දිත් මේ ආර්ථිකය ගොඩනැගිච්ච විපක්ෂය විවේචනය කරද්දිත් අමතක කරන්න එපා මේ රටේ මහජනතාව මේ කඩයිම ගන්න මේ ආර්ථිකයේ 5.1% වර්ධනයක් ගන්න මහවිශාල කැපකිරීමක් කරා මහවිශාල කැපකිරීමක් කරා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල ඇතිවෙච්ච පීඩනය විදදරාගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ඉලක්කගත වැඩසටහනක් වෙත ගමන් කරන්න ජනාධිපතිතුමාට සහ රජයට සහයෝගය දැක්වුවා. අපි ඒ වෙලාවේ දේශපාලනය බැලුවේ නැහැ. අපි ඒ වෙලාවේ මැතිවරණ තියෙන දේ හා බැලුවේ නැහැ. මැතිවරණයේදී ඇති වෙන වාසිය අවාසිය ගැන අපි බැලුවේ නැහැ. ඒක කරන්න ගියපු හින්දා තමයි අද විපක්ෂයට මැතිවරණයක් අභියසට ඇවිල්ලා පිළිගත හැකි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙන්නේ. මේක ඕන දෙනෙකුට විචාරය කරන්න පුළුවන්. ඕන කෙනෙකුට විචාරය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අද විවේචනය කරන්න ඒ අයට සදාචාරාත්මක අයිතියක් නැහැ කරු මූල අසරණුට මන්ත්‍රීතුමනි. ඒකට හේතුව තමයි මේ විවේචකයන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වඩා මේ රජයට වඩා හැකියාව තිබ්බා ඔවුන්ට වගකීමක් තිබ්බා යුතුකමක් තිබ්බා රට වෙනුවෙන් තමන්ගේ වගකීම යුතුකම ඉටු කරන්න. ඒ වෙලාවේ ඔක්කොම පැනලා ගියා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමා වගකීම බාරගත්තේ නැහැ. එදත් බැන්න අදත් විවේචනයක් කරනවා අනාගතයත් නැවත මේ රටේ මහා අවුල් ජාලයක් ඇතිවීම වෙනුවෙන් ප්‍රතිපත්ති ජනප්‍රිය ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනවා අයියේ. එයා ඉලක්ක කරගන්නේ 2020 සැප්තැම්බර් 21 මැතිවරණය විතරයි. මම එක කාරණයක් කියන්නම්. කරු මන්ත්‍රීතුමනි දැන් සමගි ජන බලවේගය යෝජනා කරනවා 24%ක් දක්වා බදු අඩු කරලා. මේ හරහා වෙන්න පුළුවන් පාඩුව රජයට ආදායම අහිමිවීම රුපියල් බිලියන 600කට වඩා වැඩි වෙනවා. ඒ අය කෝපරේට් ටැක්ස් එක අඩු කිරීම ගැන කතා කරනවා. ඉන්කම් ටැක්ස් එක අඩු කිරීම කතා කරනවා. VAT අඩු කිරීම ගැන කතා කරනවා. ආසන්න වශයෙන් අපි දන්නේ සමහර වෙලාවකදී දැන් VAT අඩු කරනකොට අපි දන්නේ ඔයක වැඩි තමයි. හැබැයි ආර්ථික කළමනාකරණය කරගන්න එතෙන්ට අපිට යන්න අවශ්‍ය වුණා. අඩු කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට චෝදනාවක් එල්ල කරා බදු කපා හැරීම තුළ රුපියල් බිලියන 800ක ආර්ථිකයට පාඩුවක් ඇති වුණා. ඒ ඇතිවෙච්ච පාඩුව තමයි රටේ ආර්ථික අර්බුදයට හේතුව බවට පත් උනේ. එහෙම කියලා අවුරුදු දෙකකට කලින් අද කියනවා අපි ආවොත් බලයට රුපියල් බිලියන 600කට වඩා වැඩි බදු ප්‍රමාණයක් කපලා රාජ්‍ය ආදායම අපි සාන දෙන්න කටයුතු කරනවා කියලා.
මම
කියන්නේ මේ බිලියන 600ක් කපා හරින්න යෝජනා කරන අයට කොහොමද ආර්ථික කළමනාකරණය කරන්න යන්නේ? එයායි දන්නවද අද ලෝකයේ ඇති වෙලා තියෙන අර්බුද ගණනාව? ඒ ආසන්න වශයෙන් බංගලාදේශයේ ඇතිවෙච්ච අර්බුදයේදී දැක්කද? ඒක පේන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඇයි සභාපතිතුමනි ඒක පේන්නේ නැත්තේ? මේ අය සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන් කටයුතු කරේ අන්න ඒ වගේ තත්වයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න. එයයි නිර්මාණය කරා මේ පොල්දුව මන්සන්ධියට එනක. එයයි පොල්දුව මන්සන්ධියට එනකන් එවැනි තත්වයක් නිර්මාණය කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ අගමැතිවරයා ජනාධිපතිවරයා බවට පත් නොවුණා නම් මතක තියාගන්න කරු මන්ත්‍රීතුමනි ඔබතුමාට අපිට ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන පාර්ලිමේන්තුවක් අද නැහැ. මේ පාර්ලිමේන්තුවට ගිනි තියලා අවසානයි. ගරු මන්ත්‍රීතුමනි බංගලාදේශයේ තත්ත්වය මොකද්ද? බංගලාදේශයේ ආර්ථික අර්බුදයක් තිබ්බේ නැහැ. බංගලාදේශයේ ආසන්න වශයෙන් 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් මේ පහුගිය අවුරුදු කාලය තුළ තිබ්බා. ඔවුන්ගේ ආර්ථිකය ඔවුන් කළමනාකරණය කරගත්තා. ඔවුන්ගේ සංචිත ප්‍රමාණය ඔවුන් කළමනාකරණය කරගත්තා. සංචිත ප්‍රමාණය තියෙද්දි සංචිත වලට අවධානමක් ඇති නොවෙන්න ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිහිල්ලා වැඩසටහන කර ගියා. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ආරම්භ කරා. ඒ සියල්ල කරා. හැබැයි අවසානයේ ඒ රටේ කුමන්ත්‍රණකාරීව ප්‍රශ්නයක් ඇති වුණා. අපේ රටේ ඇති වෙච්ච දේම ඒ ආකාරයෙන් මේ රටේ ඇති වුණා. ඒක අපේ රටේ වාසනාවට පාර්ලිමේන්තුව දක්වා පැමිණෙන්න බැරි වුණා. අපි කනගාටු වෙනවා. ඒ වෙලාවේ වගකීම බාරගත්තේ නැති, ඒ වෙලාවේ වගකීම බාර දෙද්දී ඒක බාර නොගන්න නිදහසට කරුණු කියපු අය අද ඇවිල්ලා මේ ආර්ථික කළමනාකරණය පිළිබඳව කතා කරනවා. ගරු මන්ත්‍රීතුමනි, මොකද්ද මේ අය බැලුවේ? මේ රටේ ම්ලේච්ඡත්වය පතුරක්. මේ රටේ ජනතාවත් රටත් දැඩි අරමුදයක තියලා තමන්ගේ දේශපාලන අරමුණ අරගෙන යන්න. ගරු මන්ත්‍රීතුමනි, මේක පහසුවෙන් ගන්න එපා. මේ අය එදා ඡන්දෙ ඉල්ලු අපි දැලස ඇයි අපේ කඳවුරේ කෙනෙක් ඇටියට අපි දැලසලා පෙරම මැතුමාට එදා ඡන්දෙ නොදුන්නේ. අපි දැනගෙන හිටියා සජිත් ප්‍රේමදාස දැලසලා පෙරම කියන යුගලයට මේක කරන්න බෑ. එයාලා හිටියේ අරගලෙත් එක්ක. එයාලා හිටියේ මේ පාර්ලිමේන්තුව ගිනි දියන්න ආපු අරගලෙත් එක්ක. පුළුවන් නම් නෑ කියන්නේ. ඒකත් කටවහගෙන ඉන්නවද පොඩ්ඩක්? ඔයා සද්දවහගෙන ඉන්නවද? ඔයා දෙන්නතු ඉන්නක සද්දවහගෙන. හරිද? ඔබතුමාගේ වෙලාව ඔබතුමා කතා කරන්න ලැජ්ජ නැහැ. ගෙදරක් ගිනි තියාගෙන ශබ්ද කරන්නද? අනේ මේ හිටපු ඇමතුමා, ඔබතුමාට හෙට මෙහෙට බට්ට පැනලා දැන් පැන ගන්න තරම් නැති වුණාම දැන් කෑ ගන්න නැතුව ඔයාගේ පාඩුවේ ඉන්නකෝ ලැජ්ජ නැද්ද ඔයාට? ඔයාට ලැජ්ජ නැද්ද? ගරු මන්ත්‍රීතුමනි, මේ දෙන්න දල සලහපරුම සජිත් ප්‍රේමදාස කියන මැතුමාලා දෙන්න හිටිය අරගලයක් එක්ක මොකද්ද යාල ගරමුණ උනේ? අරගලයට අවශ්‍ය ආකාරයට මේ රට පාලනය කරන්න. එහෙම වුණා නම් රටේ තත්ත්වය මොකද්ද? ඔගලන් ඕන තරම් දොස් කියන්න අපිට. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි රට වෙනුවෙන් හරි තීන්දුවක් ගත්තා. ඕකට්ටිය තීන්දුව ගන්න දුව පැනලා ගියා. පැනලා ගිහිල්ලා එක එක තැන්වල හන්දි ගානේ එක එක විවේචනය කර කර ඉන්නවා. දන්නෙත් නෑ. දන්නවනම් තව කමකුත් නෑ. එක තැනක ඉන්නෙත් ගාල්ල මිනිස්සු දැනගනි ඔයා කවුද කියලා. ඉතින් ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි, ඊළඟට අනුර කුමාර්ජ්ජානායක මහත්තයා මොකද කරේ? අනුර කුමාර්ජ්ජානායක මහත්තයා කඳවුර මොකද කරේ? ජනතා විමුක්ති පෙරමුණ. එයා කිව්වේ එවලේ මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න අපි කණ්ඩායම් ඒකරාශී කරන්න අරගලේ කටයුතු කරා. හැබැයි ඒ කට්ටිය උදෙන්ට ආවේ නැහැ කියලා. එතකොට මොකද්ද මේ අරමුණු තිබිලා තියෙන්නේ? ඔක්කොගේම අවසාන ඉලක්කය තිබිලා තියෙන්නේ මේ රටේ පාර්ලිමේන්තුව ගිනි තියලා ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට අවශ්‍ය බලය තහවුරු කර ගැනීම පාර්ලිමේන්තුව ගිනි තියලා ක්‍රියාත්මක කරගන්න. ඒ හින්දා මේ ආර්ථිකයේ හැසිරවීමත් මැතිවරණ වේදිකාවට ගිහිල්ලා මැතිවරණ පොරොන්දු ලබා දීමත් අතර ලොකු පරතරයක් තියෙනවා. මේ මැතිවරණ පොරොන්දු ලබා දීමත් ආර්ථික කළමනාකරණයත් අතර ලොකු පරතරයක් තියෙනවා. මතක තියාගන්න, මේ රටේ ජනතාව කිව්වොත් ඒ දේ කිරීම බලාපොරොත්තු වෙනවා. කරන්න බැරි දේවල් කියන්න එපා. මේ රටේ පූර්වාදර්ශයක් තියෙනවා. කරපු දේවල් කියපු දේවල් නොකරලා මොකද ඇතිවෙච්ච තත්ත්වය සහ කියන්න කරන්න බැරි දේවල් කියලා රටේ ඇතිවෙච්ච තත්ත්වය. මම ගරු මන්ත්‍රීතුමනි, බැලුවා 1993 මැයි මාසේ 12 වෙනිදා ඒසියාවික සංග්‍රහයේ ප්‍රේමදාස මහත්තයාගේ පින්තූරයක් මුල් පිටුවේ තියෙන. මොකද්ද මේක කියන්නේ? Rule of fear behind the mask of the people's president. මොකද්ද මේ කියන්නේ? මේක හොඳට අපිට තේරුම් ගන්න පුළුවන්. මේ 1989 මහා භයංකාර විප්ලවයකට ම්ලේච්ඡත්වයට විප්ලවයක් නමින් ම්ලේච්ඡත්වයට අඩුම තරමේ මනුස්ස ජීවිතයකට වටිනාකමක් නොදෙන, රටේ රාජ්‍ය දේපලවලට වටිනාකමක් නොදෙන, අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන මෙන්න මේ කණ්ඩායම් දෙකම අද ඔවුන්ගේ අරමුණ ඉට කරගන්න බැරිවීම නිසා ඇතිවෙච්ච කේන්තිය පිට කරගන්න අද කඳවුරු බැඳගෙන ඉන්නවා. මේ හැය හැමෝම මේක හොඳ, මේක අමතක කරන්න එපා. මම නැවත කියවනවා මොකද ඒෂාවික සංග්‍රහව කියන්නේ. මැයි 12 1993 rule of fear behind the mask of the people's president. ප්‍රේමදාස මහත්තයාගේ පින්තූරේ දාලා first page එකේ. මෙන්න ජාත්‍යන්තරය අපිට දීපු සාතික ඉස්සර. මෙන්න ජාත්‍යන්තර මාධ්‍ය අපිට දීපු සාතික. අද අපි ජාත්‍යන්තරය පිළිගන්න රටක් නිර්මාණය කළා තියෙනවා. මේ නිර්මාණය කරපු රටේ දේශපාලනික වශයෙන් ජනතාව පීඩාවට ලක් වෙන තීන්දුව ගන්න ඉඩක් නැහැ. අපි කැටි කාලීනව ගත්ත තීන්දුව අමාරුයි තමයි. හැබැයි ඒ තීන්දුව නොගත්තා නම් මොකද වෙන්නේ? අද ගරු මන්ත්‍රීතුමනි, උද්ධමනය 100%ට අඩු වෙලා තියෙනවා. රුපියල ඩොලරයට සාපේක්ෂව 300ක ප්‍රමාණයක ස්ථාවර වෙලා තියෙනවා. සංචිත ප්‍රමාණය කලින් මට කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා 5.7ක් වෙලා තිබ්බට 1.4 බිලියන මේ චයිනීස් ස්වැප් එකක් තියෙනවා කියලා. එදා පාවිච්චි කරන්න පුළුවන් සංචිත ප්‍රමාණය රුපියල් ඩොලර් බිලියන 20කට අඩු වෙද්දිත් මේ ස්වැප් එක තිබ්බා. ඊළඟට අපි මේ රටේ බඩු මිල අද ක්‍රමානුකූලව අඩු වෙනවා. ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් පරිසරයක් හැදිලා තියෙනවා. රට බංකොලොත්භාවයෙන් නිවත්තලා ණය ගෙවා ගන්න පුළුවන් තැනට රට අද නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අපිට ණය ගෙවීම තාම අපි ආරම්භ කළා නැහැ. නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට මොකද ඇති කරලා තියෙන භයංකාර තත්වය? දැන් කියනවා ණය ගෙවන්න ගත්තාම ආර්ථික නැවත අර්බුදයකට යනවා කියලා. මතක තියාගන්න ගරු දිදුමනි, ඔබ සාතිකයක් ඔබට දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත් එක්ක මේ රට ගමන් කරන තාක් අපේ ණය හිමියන් එක්ක ඇති කරගත් එකඟතාවන සම්පූර්ණ කරන කටයුතු කරන තාක්කල් මේ රට නැවත 2022 ඇතිවෙච්ච තත්ත්වයට කිසිම ආකාරයකින් පත්වීමේ අවදානමක් නැහැ. ඒ අවදානම ගන්නේ නැතුව තමයි අපි මේ රට පාලනය කරන්නේ. ඒ හින්දා තමයි මැතිවරණය සැප්තැම්බර් මාසේ 21 තිබ්බත් ඒ මැතිවරණය ඉලක්ක කරගත්ත දේශපාලන පොරොන්දු අපි ලබා නොදෙන්නේ. ඒ දේශපාලන පොරොන්දු ලබා දෙන්න පුළුවන් වාතාවරණයක් මහා භාණ්ඩාගාරය තුළ නැති හින්දා. ඒ හින්දා මගේ මිත්‍ර හර්ෂ සිල්ව මන්ත්‍රීතුමා කියනවා, එක වාහන කාණ්ඩයකට එක තෙල් මිලකුත් අනික් වාහන කාණ්ඩයකට තවත් ඉන්ධන මිලකුත් ලබා දෙනවා කියලා. මොකද්ද මේ කතා කරන්නේ? මම ඔබතුමාගෙන් අහනවා, ඔබතුමා කියන ඔය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඔබතුමාට සානාධාර දෙන්න පුළුවන් ආදායමක් රටේ තියෙනවද? ඔබතුමා කොහොමද ගන්න ප්‍රතිපත්තිය? ඔබතුමා කැමති වුණාට ත්‍රිවිල් එකට එක මිලකුත්, මෝටර්සයිකලයට එක මිලකුත්, වාහනයකට එක මිලකුත්, බස් එකට ලොරියට තව මිලකුත් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය මොකද්ද? කොහොමද ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නේ? ආපහු අර තිබිච්ච තැනට මේ රට අර සති දෙකක් ඇතුළත අරගෙන යන්නද කටයුතු කරන්නේ? එහෙනම් මේ කරන්න බැරි දේවල් කියන්න එපා. ඔබට කරන්න බෑ ඒක. ඔබ කොහොම තර්ක නිර්මාණය කරත් ඔබට ඒක කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් පිළිගත් ආර්ථික න්‍යායක් මේ ලෝකෙත් නෑ, රටේ ක්‍රියාත්මක කරන්නත් බෑ. එහෙනම් ගරු මන්ත්‍රීතුමනි, අපි හොරගමට දූෂණයට විරුද්ධයි. මේ රටේ අනික ඔක්කොම කතා කරන්නේ හොරකම් ගැන. විපක්ෂය අද සම්පූර්ණයෙන්ම කතා කරන්නේ හොරකම් ගැන. ඔවුන් අතීතය ගැන කතා කරනවා. ඔවුන් ඉතිහාසයේ වෙච්ච වැරදි දේවල් ගැන කතා කරනවා. හැබැයි අනාගතය වෙනුවෙන් ඒවා නිවැරදි කරන්න අවශ්‍ය පියවර අරගෙන නැහැ. ඔවුන්ට ඒ පිළිබඳ අදහසකුත් නැහැ. එහෙනම් අපේ රටේ වංචාව දූෂණය නතර කරන්න මේක එක සැරේ කරන්න බෑ. අපි ඒක දන්නෝ. මේ පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත වුණ පමණින් මේක නවතින්නේ නැහැ. එක පැත්තකින් අනපනත් සම්මත වීම අවශ්‍යයි. ඊළඟට ඒ අනපනත් ක්‍රියාත්මක කිරීම තුළ ක්‍රියාත්මක කිරීමේ ආයතන ඒව ස්වාධීන කිරීම, ඒ සඳහා හැකියාවක් තියෙන අය තෝරා ගැනීම, ඒ අයට නිසි පුහුණුව ලබා දීම, ඔවුන්ගේ කැපැසිටි බිල්ඩින් වැඩි කිරීම, මේ සියලු දේ පිළිබඳව රජයේ අවධානය යොමු කළ තියෙන අපි වංචාව හා දූෂණය වැළැක්වීමට අල්ලාත් සහ දූෂණ පනත් කැටුම් පත අපි අලුතෙන් ගෙනල්ලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනය ස්ථාපිත කරලා ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඔවුන්ට විමර්ශන කරන්න, ඔවුන්ට වැරදිකරුවන් හමාගෙන ගිහිල්ලා ඒ අයට ඒ අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දෙන්න රජය මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. ඒ හින්දා එක රැයකින් කරන්න බැරි දේවල් මෙතන පොරොන්දු වෙන්න එපා. එක රැයකින් කරන්න බැරි හේතුව තමයි ඒකට නීති රාමුවක් නැත්තම් ඒ නීති රාමුව ඉස්සෙල්ලා හදන්න ඕනේ. නීති රාමුව ඉස්සෙල්ලා හදන්න ඕනේ. නීති රාමුව හදලා තමයි ඒ නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ. එයින නීති රාමුව හදන්නේ නැතුව ඔවුන් කටයුතු කෙරේ. ඊළඟට මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා ස්ටෝලන් ඇසට් රිකවරි ඇක්ට් එක පිළිබඳව. මම දැන් ඒක නමත් හරියට දැනගෙන හිටියේ නැහැ. ස්ටෝලන් ඇසට් රිකවරි ලෙජිස්ලේෂන් එකක් ගැන නෙවෙයි කතා කරේ. මොකද්ද ස්ටෝලන් රිකවරි එකක් ගැන කතා කරේ මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. ඒ සඳහා අවශ්‍ය නීති රාමුව සකස් වෙමින් පවතින. ගරු මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩසටහනකට ගියාම ඒ අය ගෙවුම් ශේෂය ඇති වෙලා තියෙන අර්බුදයට පමණක් විසඳුම් ලබා දීම නෙවෙයි කරන්නේ. මග පෙන්වීම නෙවෙයි කරන්නේ. ඊළඟට ආදායම් වියදම් කළමනාකරණයට පමණක් මග පෙන්වීමක් නෙවෙයි කරන්නේ. ඔවුන් ඊට වඩා එහාට ගිහිල්ලා ණය ගෙවීමට ඇති දුෂ්කරතාවය හඳුනගෙන ප්‍රතිවිරෝධකරණයක් කරලා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපිට සහයෝගය දක්වනවා. එතනින් එහාට ගිහිල්ලා නීතිය අවශ්‍ය නීති රාමුවක් සකස් කරලා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ලෝකයේ පිළිගත්තු ගුණාත්මක භාවිතාවන් සඳහා රටක් යොමු කරනවා. එහෙනම් කිසිවක් නොතිබිච්ච රටක් අවුරුදු දෙකකින් අපි තරම් වේගයෙන් නැවත නැගිට රටක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. එහෙම මීට වඩා වේගෙන් නැගිච්ච රටවල් තියෙනවා කියලා කවුරු හරි තර්කයක් ගේනවනම් මීට වඩා හොඳින් ආර්ථිකය කළමනාකරණය කරා කියලා කවුරු හරි වෙනත් රටක් ගැන නම් කරනවනම් ඒ අය මේ රටේ මේ පීඩාව තුළ විඳ දරාගෙන හිටපු මේ මිලියන 22කටම කරන මහා අගෞරවයක් සහ පාසයක්. මහා අගෞරවයක් සහ පාසයක්. මේක රටේ ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනියෙන් කරන්න බෑ. රජය හැටියට අපිට තනියෙන් කරන්න බෑ. අපිට මහජන සහයෝගය අවශ්‍ය වුණා. අපි එතෙන්ට රට නිර්මාණය කර අපි අලුත් ආර්ථිකයක් රටේ හැදුවා. පිළිගන්න ආර්ථිකයක් හැදුවා. ඒක තුළ අපහසුතාවයන් තාම තියෙන කොට්ටාසිකුත් ඉන්නවා කියන එක අපි අමතක කළා නෑ. ඒක අපි අමතක කළා නෑ. අපි ඒ පල්ලෙහ බිම් මට්ටමේ ඉන්න ඒ අයට මේ ආර්ථික අපහසුතාවය නිසා ඇතිවෙච්ච පීඩනය අවම කරන්න අපි අස්වසුම හඳුන්වලා දුන්නා. මේ පාර්ලිමේන්තුවේ දරු මන්ත්‍රීතුමනි සභාපතිතුමනි කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නෑ ඒකට. කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නෑ. පක්ෂ නායකයන්ගේ රැස්වීමට කතානායකතුමාගේ ආරාධනයෙන් මම ගියා. සමගි ජන බලවේගයේ හිටියා, ජනතා විමුක්ති පෙරමුණ හිටියා, නායකයන් ඔවුන්ගේ හිටියා, සජිත් ප්‍රේමදාස මහත්මයාත් හිටියා, අනුකමාද සනායක මහත්මයාත් හිටියා. ඒ සියලු දෙනාම කරේ කිව්වේ මොකක්ද වෙලේ? නෑ මේ විනිවිද භාවයක් තියෙන ක්‍රමවේදය හදන්න. ඒකේ අඩුපාඩු තිබ්බොත් ක්‍රියාත්මක කරාට පස්සේ අපි අඩුපාඩු නිවැරදි කරගමු. අන්න එතෙන්ට ගියාම මොනවද කරේ? ඒ අයගේ මේ අවුරුද්දයි මාස 6ටම එයාගේ වෘත්තීය සමිතිය යොදවලා මේක කඩාකප්පල් කරන්න කටයුතු කරා. අපි පොඩි මිනිහා ගැන හිතනවා කියලා මැතිවරණ වේදිකාවේ කියනවා පොඩි මිනිහාට සහන දෙන්න ආණ්ඩුව කටයුතු කරාම ඒ සහන ටික වළක්වන්න කටයුතු කරනවා. හිතලා බලන්න පොඩ්ඩක් ගරු මන්ත්‍රීතුමනි. රුපියල් 15,000ක් විනිවිද භාවයක් තියෙන ක්‍රමයට පොඩි මිනිහාට ලබා දෙන්න, දුප්පත් කෙනාට ආර්ථික අපහසුතාවයේ තියෙන කෙනාට ලබා දෙන්න, බදු ගෙවන ජනතාවගේ එකතු කරපු මුදල් ටික නිසි තෝරා ගැනීමක් හොයලා ලබා දෙන්න කටයුතු කරද්දී ඒක ලබා දීමට තමන්ගේ උත්සව සමිතිය යොදවලා බලහත්කාරයෙන් නැවැත්තුවා. බලහත්කාරයෙන් නැවැත්තුවා තමන්ගේ උත්සව සමිතිය යොදවලා. ඒක සාධාරණද? එහෙනම් කරුණාකරලා වේදිකාවට ගිහිල්ලා කියන්න එපා පොඩි මිනිහගේ නායකයා කවුද කියලා. මතක තියාගන්න පොඩි මිනිහගේ නායකයා කියන කෙනා පොඩි මිනිහට ආණ්ඩුව
සලකද්දී
කකුලෙන් ඇදලා පොඩි මිනිහාගෙනුත් කකුලෙන් ඇදලා ඒක ක්‍රියාත්මක කරන්න ගියපු අවංකව කටයුතු කරපු නිලධාරියන්ගෙත් කකුලෙන් ඇදලා ඒක බකල් කරන්න තමයි කටයුතු කරේ. හැබැයි අපි උපරිම උත්සාහය දරුවා මේ පළවෙනි වටේ ක්‍රියාත්මක කරන්න. අපි දෙවෙනි වටේ ක්‍රියාත්මක කරන්න යද්දි ජනතාවට ඒ සඳහා උනන්දුවක් තිබ්බට දේශපාලන නායකයෝ හැටියට සජබෙටයි ජනතා විමුක්ති පෙරමුණයි ඊට වඩා උනන්දුවක් තිබ්බ එක නවත්තා. ඊට වඩා උනන්දුවක් තිබ්බ එක නවත්තා නැయ్యේ. පොඩි මිනිහා ගැන කතා කරාට පොඩි මිනිහට සැලකුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කියන ලේබල් එක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වදින එක නවත්ත ගන්න. හැබැයි මතක තියාගන්න මේ රටේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ රටේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔය කිසිම කෙනෙකුට බංගලාදේශයේ ඇතිවෙච්ච සත්වය නැවත මේ රටේ ඇති වුණොත් මේ කියන ආර්ථික අර්බුදයක් හමුවේ ඒක පාලනය කරගන්න හැකියාවක් නෑ. ඒක පාලනය කරගන්න දක්ෂතාවයක් නෑ. ඒක පාලනය කරගන්න බැරි හින්දා තමයි ගියසරේ පැනලා දිව්වේ. පැනලා දිව්වේ ඒක පාලනය කරගන්න බැරි හින්දා. එහෙනම් මතක තියාගන්න තමන්ගේ දේශපාලන අරමුණ ඉටු කරගන්න මේ රටේ ජනතාව මිලියන 22ක් උකසට තියලා නැවත පලා ගිහිල්ලා නායකයෙක් නැති රටක් බවට මේකපත් කරන්න එපා දෙවෙනි වතාවට. එහෙම කරන්න එපා. ඒ හින්දා ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි මේ මාස 6ක මේ වාර්තාව තුල රටේ ආර්ථිකය හරි දිශාන්තයට ගමන් කිරීම සම්බන්ධයෙන් තොරතුරු ටික තියෙනවා. හැබැයි මේකේ තව අපි ඉදිරියට ආ යුතු. මේක ඉදිරියට යන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගෙන තියෙන එකගතා සම්පූර්ණ කිරීම තුලත් අපේ ණය හිමියන් එක්ක ඇති කරගෙන තියෙන එකගතා සම්පූර්ණ කිරීම තුලත් පමණයි. මම අවසන් කරනවා මට මිනිත්තු දෙකක් දෙන්න. අපේ හිතවත් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා කිව්වා ආර්ථිකය හොඳටම හොඳයි නම් ඇයි වාහන ගෙන්නන්න ඉඩ දෙන්න බැරි කියලා. ආර්ථිකය හොඳටම හොඳයි නම් ඇයි වාහන ටික ගෙන්නන්න ඉඩ දෙන්න බැරි කියලා. මතක තියාගන්න ඕ කට්ටියට ආර්ථිකය කළමනාකරණයේ වගකීමක් නැති වුණාට අපි දෙකේ වගකීමක් තියෙනවා. එහෙනම් අපේ සංචිත ප්‍රමාණයට ගැළපෙන විදිහට සංචිත වලට බලපෑමක් ඇති නොවෙන්න ඊළඟට ආර්ථික කළමනාකරණයට බලපෑමක් ඇති නොවෙන්න තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යන්න අවශ්‍ය සංචිත ප්‍රමාණය ආරක්ෂා කරගෙන තමයි මේ සීමා ලිහිල් කරන්න අපි කටයුතු කරන්නේ. සම්බන්ධයෙන් මේ මාසෙ වෙද්දි වාර්තාව ඉදිරිපත් වෙනවා. එතකොට ඔබට තේරෙයි අධියර වශයෙන් නිදහස් වෙන ආකාරය. ඔක්තෝබර් මාසෙ වෙද්දි කොහොමද මේ මගී ප්‍රවාහනය සහ වාණිජ කටයුතු වලට නිදහස් වෙන්නේ. ඊළඟට 2025 පළවෙනි කාර්තුව වෙද්දි කොහොමද පෞද්ගලික වාහන ආනයනය නිදහස් වෙන්නේ. එහින්දා මේ කළමනාකරණයට මැදිහත් නොවිච්ච අය ඒ ගැන අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපි පැහැදිලි කරන්න අර කියන ද්වේෂයෙන් බලලා හිතුවක්කාර විදියට බලලා විවේචනාත්මක කෝණයෙන් බලලා ඒ විදිහේ ප්‍රකාශ කරන්න එපා. මොකද එහෙම වුණොත් ඔබතුමාලගේ තියෙන දැනුම පිළිබඳව ජනතාව නැවත ප්‍රශ්න කරයි. එහෙනම් මම ඊට වඩා කතා කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. මේ රටේ රාජ්‍ය ආදායම පල්ලහැට යන්නේ නැති රාජ්‍ය ආදායම ඒ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන ආර්ථික වර්ධන වේගය ස්ථාවරව පවත්වාගෙන යන ණය ගෙවින්න අවශ්‍ය පරිසරය ස්ථාවරව පවත්වාගෙන යට රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ අවුරුදු දෙකක කාලය ජනාධිපතිතුමා සහ රජය කැප වුණා විතරක් නෙවෙයි විශේෂයෙන්ම මේ පළවෙනි කාර්තු දෙක තුළ 2024 ඒ ගත්ත පියවර සංඛ්‍යාත්මකව පිළිබිඹු වෙලා තියෙනවා කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you.